ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
දිනෙන් දින උණුසුම් වන ලංකාවේ දේශපාලන තොරතුරුත් සමග ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන උණුසුම් සහ වැදගත් තොරතුරු එකට සම්පිණ්ඩණය කරන්නයි අපි දැන් බලාපොරොත්තු වන්නේ SBS සිංහල ගුවන්විදුලියේ සතියේ ශ්‍රී ලංකාවේ පුවත්ති උණුසුම් හරහා. අපි සම්බන්ධ කරගන්නවා මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අයිබෝවන් සුබදාසනක්.
අයිබෝවන් සුබදාසනක් මදුර.
හොඳයි මනෝජ්, අපි මුලින්ම අපේ කතාව ආරම්භ කරමු ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම්ම මාතෘකාව බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන්. බැසිල් රාජපක්ෂ අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනවා. ඉන් අනතුරුව ඔහු මුදල් අමාත්‍ය ධුරයට වැඩ බාර ගන්නවා. මේ පිළිබඳව කතා බහ කරමු. මොකද තිරෙන් පිටුපස්ස බොහොම කතා බහ මේ සම්බන්ධයෙන් ඈඳී තිබෙන නිසාවෙන්ම.
ඔවුමතර දැන් පහුගිය දිනවල දිගින් දිගටම සාකච්ඡා වුණා. මුලින්ම සාකච්ඡාව මතුනේ පාර්ලිමේන්තු වේවිද බැසිල් රාජපක්ෂ මැතිතුමා කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තු වෙනවා කිව්වට පස්සේ දිනේ කවදද, ඊට පස්සේ ආයි සංවාදයක් ඇති වුණා පාර්ලිමේන්තු ආවට පස්සේ මොනවද ලැබෙන වගකීම් කියලා. කොහොමුණත් අපිට ආරංචි වෙච්චි විදිහට විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමත් සඳහන් කරලා තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවට ආවට පස්සේ අමාත්‍ය ධුරයක වගකීම් පවරද්දී ඒ අමාත්‍ය ධුර රාජපක්ෂ පවුලේ මැති ඇමතිවරුන්ගේ වගකීම් වලින් කොටසක් විය යුතුයි කියලා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමත් මුදල් අමාත්‍ය ධුරයවත් ලබා දෙන්න සූදානම් කියලා මුලින් සඳහන් කරලා තිබුණා. කොමුණත් පෞගේ තුන්වෙනිදා අරලේගහ මන්දිරයේත් විශේෂ සාකච්ඡාවක් තිබිලා තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමාට දෙන ඇමති ධුරය පිළිබඳව සාකච්ඡා කරන්න. ඊට පස්සේ විශේෂ බලාපොරොත්තුවක් කියලා තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ පාර්ලිමේන්තු පැමිණීම ගැන කතා කිරීම. ඊට පස්සේ තවත් රැස්වීමක් පවත්වලා තිබුණා ජනාධිපතිතුමාගේ පුද්ගලික නිවසේදී. මේ අවස්ථාවට ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, එතකම නාමල් රාජපක්ෂ මැතිතුමා, චමල් රාජපක්ෂ මැතිතුමා, සසින් රාජපක්ෂ මැතිතුමා, එතකම නිපුණ රණවක මන්ත්‍රීතුමා, මේ අයත් එක්ක බැසිල් රාජපක්ෂ මැතිතුමත් පැමිණිලා තිබුණා. කොමුණත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමාට, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සඳහන් කරලා තියෙන්නේ මේ අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු පැමිණෙනවා කියලා. එහිදී සසින් රාජපක්ෂ රාජ්‍යමතිවරයා විමසීමක් කරලා තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ආවොත් බැසිල් බාප්පට දෙන අමාත්‍යාංශය මොකක්ද කියන එක මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරි සඳහන් කරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය ගත්තත් කමක් නැහැ, රාජපක්ෂ පවුලෙන් පිට කිසිම අමාත්‍යාංශයක් ගන්න එපා කියලා. ඒකට හේතුව තමයි මේ පැමිණීම පිළිබඳව සහ අනෙක් මන්ත්‍රීවරුන්ගේ, අනෙක් ඇමතිවරුන්ගේ විෂයන් සංශෝධනය වීම, වගකීම් එහාට මෙහාට වීම, කැබිනට් සංශෝධන පවා පෞද්ගලිකව සාකච්ඡා වුණා. නමුත් මේ පැමිණීමත් එක්ක තව කෙනෙකුගේ විෂයක් ලබා ගත්තොත් යම් හිතාමනාපකමක් ඇති වෙයි කියන බලාපොරොත්තු ඇතිව තමයි එහෙම කිව්වේ කියලා සඳහන් වෙනවා. එතකොට අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශය වුණත් ගත්තර කමක් නෑ කියලා කිව්වට පස්සේ ජනාධිපතිතුමාත් අහලා තියෙනවා කවුද හැමුණොත් අස් වෙන්නේ කියන එක. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මැතිතුමා සඳහන් කරලා තියෙනවා ජයන්ත කටකොඩ සාගර කාර්යවසම් කියන මන්ත්‍රීවරු ඉල්ලා අස් වෙන්න අහනවා. නමුත් තමන්ගේ දේශපාලන වැඩවලට ඔවුන් පාර්ලිමේන්තු හිටියොත් හොඳයි කියන අදහස බැසිල් රාජපක්ෂ මැතිතුමා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ නාමල් රාජපක්ෂ ඇමතිවරයා බාර අරගෙන තියෙනවා තමන් ඉල්ලා අස් වෙන්නේ කවුද කියලා හොයලා බලන්නම් කියලා. මුලින්ම මර්ජාන් ණලීල් කළුතර දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තු පක්ෂේවරයාගෙන් නැහුවට පස්සේ ඔහු කියලා තියෙනවා මේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා තමයි මාව පත් කළේ, එතුමත් එක්ක කතා කරලා තීන්දුවක් දෙන්නම් කියලා. ඊට පස්සේ චරිත හේරත් කෝප් කමිටු සභාපතිතුමාගෙන් මේ පිළිබඳව විමසුවන් පස්සේ ඔහු කියලා තියෙනවා මම ඡන්දෙන් තමයි පාර්ලිමේන්තුවට එන්න හිටියේ, නමුත් පක්ෂ වැඩ තියෙන හින්දා ඉල්ලන්න එපා කියලා පක්ෂෙන් කිව්වා. ඊළඟ පාර ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තු වෙන හින්දා තමන්ට මේ මන්ත්‍රීකමේ වටිනාකමක් වෙනවා කියලා ඔහු සඳහන් කරලා තියෙනවා. ඒ අතරේ බැසිල් රාජපක්ෂ මැතිතුමා කියලා තිනවා රංජිත් බණ්ඩාර මහාචාර්යතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අයින් වෙන්නත් කැමති, හැබැයි එතුමා මහබැංකු අධිපතිකම ඉල්ලනවා කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරි කියලා තිනවා ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ධුරය පුරප්පාඩු වෙලා තියෙනවා, ඒක සම්පූර්ණ කරන්න ඉඩක් දෙන්න පුළුවන් කියලා එහෙම සඳහනක් කරලා තියෙනවා. කොහොමනත් අවසානයේ මේ සියලු කතාබහ අතරේ ජයන්ත කැටකොඩ මන්ත්‍රීතුමා ඉල්ලා අසුණා ඉල්ලාස් වුණාට පස්සේ ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නා අපේ රටේ මුදල් ඇමතිවරයා විදිහට. ඒක එතකොට අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ කොටසක්. මේ පැමිණීමත් එක්ක අග්‍රාමාත්‍යතුමාට කියන්න තිබුණු යම් ආකාරයක වාර්තාවකුත් ගිලිහෙනවා කියලා සඳහන් වෙනවා. ඒක තමයි මේ අඛණ්ඩව මුදල් ඇමතිවරයා විදිහට වැඩිම වාර කරන කයවැය ඉදිරිපත් කරන්න තිබුණු අවස්ථාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ගිලිහිලා තියෙනවා. ඒකට හේතුව තමයි මීට කලින් අවස්ථා 11කදී ඔය අයවැය ඉදිරිපත් කරලා තියෙන මුදල් ඇමතිවරයා විදිහට රොනිල්ඩ් මෙල් හිටපු මුදල් ඇමතිවරයා අවස්ථා 12කදී මුදල් ඇමති විදිහට අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. මුදල් ඇමතිවරයා විදිහට හිටියනම් මේ පාරත් අයවැය ඉදිරිපත් කරනන් ඒ අවස්ථාවන් සමවීමක් දකින්න තියෙනවා. ඊට අමතරව ජීඎල් පීරිස් මුදල් ඇමතිවරයා අවස්ථා 8කදී එන්එම් පෙරේර මුදල් ඇමතිවරයා අවස්ථා 8කදී ජේආර් ජයවර්ධන මුදල් ඇමතිවරයා අවස්ථා 7කදී විදිහට අයවැය ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලමු ඉදිරියේදී මෙතුමා පැමිණීමේදී බලාපොරොත්තු වුණා වගේ බොහෝ දෙනෙක් කිව්වා වගේ යම් සහනයක් ලබා දෙන්න ජනතාවට මේ තියෙන ක්‍රමවේදයට එහා ගිහිල්ලා විශේෂ හැකියාවක් මැතිල රාජපක්ෂ මැතිතුමාට තියෙයිද කියලා අපිට ඉදිරියේදී තමයි බලන්න වෙන්නේ ගන්න තීන්දුව තීරණත් එක්ක.
හොඳයි මනෝජ්, අපි ඊළඟට තවත් සුවිශේෂී කාරණාවක් පිළිබඳව සඳහනක් කරමු, පැහැදිලි කිරීමක් කරගමු. විශේෂයෙන්ම මේක බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පුද්ගලයන් නගපු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා. මේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම, ඔහු දිත්ත පුරවැසියෙක්, ඒක හංගන්නට දෙයක් නැහැ. ඇමරිකානු පුරවැසියෙක්, ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වගේම. එතකොට මේ ලංකාවේ ප්‍රධානතම මර්මස්ථානයක් නැත්තම් අමාත්‍යංශයක්, ඔහුගේ යටතට රාජ්‍ය ආයතන 50කට අධික සංඛ්‍යාවක් මේ වන විට පත් කර තිබෙනවා. මේ දිත්ත පුරවැසියෙක් නැත්නම් ඇමරිකානු පුරවැසියෙකුට ලංකාවේ මුදල් අමාත්‍ය ධුරයේ බාර දීම සහ අර කියපු ආකාරයේ සංඛ්‍යාත්මක ඉහළ අගයක් ගත්ත ආයතන සංඛ්‍යාවක් බාර දීම පිටුපස්ස වගකීම පැවරෙන්නේ කාටද, සහ මේ සම්බන්ධයෙන් වගකීම සහ වගවීම පිළිබඳව ප්‍රශ්නයක් මතුවනවා නේද කියලා. මොකද ඔවුන් උදාහරණයට ගන්නේ මහා බැංකු අධිපති හිටපු යහපාලන ආණ්ඩුවේ අර්ජුන් මහේන්ද්‍රන්, සිංගප්පූරු පුරවැසියෙක්. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ වන විට කවුද වගකීම බාරගන්නේ, කවුද වග වෙන්නේ කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඒ සංසන්දනාත්මක කාරණාවත් එක්ක අපි මේ පිළිබඳව උත්තරයක් ලබා දුන්නොත්.
ඔමතර දැන් 2015 අවුරුද්ද වෙනකම් මේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙලා තිබුණේ නැහැ. නමුත් යහපාලන ආණ්ඩුව බලයට පත් වෙලා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අරගෙනවත් එක්කම යම් විදිහකට රටේ ජනාධිපතිවරයා වෙනවා නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට එනවා නම්, එහෙම නැත්නම් පාර්ලිමේන්තු ඡන්දයට ඉදිරිපත් වෙලා හෝ පාර්ලිමේන්තුවට පැමිණෙන කෙනෙක් නම්, ඔහු ද්විත්ව පුරවැසියෙක් නොවිය යුතුයි කියලා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරලා තිබුණා. එතකොට 2015 වෙනකම් මේ ගැටලුව තිබුණේ නැහැ. ඕනම කෙනෙකුට ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කමක් තිබුණා නම් ඔහු ද්විත්ව පුරවැසියෙක් වුණාට ඒක ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. ඔබට මතකයි ගීත කුමාරසිංහ මන්ත්‍රීවරයාට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වුණා 19 වෙනි සංශෝධනයෙන් පස්සේ. ඇය ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියන පදරම මත ඇයට පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඒ වෙනුවට ඔබට මතකයි පියසේනගමගේ මන්ත්‍රීවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට දිවුරුම් දුන්නා ලයිස්ට්ුවේ ඊළඟ නම විදිහට. හැබැයි ඊට පස්සේ ඔය යහපාලන කාල සීමාව ඇතුලේ අපේ රටේ ඉතිහාසය තුළ අවුරුදු 4ක විතර කාලයක් තමයි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වුණේ. නමුත් ඔබට මතකයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයාට පස් වුණාට පස්සේ විසුවිද සංශෝධනය අරගෙන ආවා. විසුවිද සංශෝධනයට ආණ්ඩුවේ සෙසු පක්ෂවල ලොකු බලපෑමක් විරෝධයක් තිබුණා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන්. එහිදී ඔවුන් ප්‍රශ්න කරේ වගකීම සහ වගවීම සම්බන්ධයෙන් ප්‍රශ්නය. කොමුණත් අවසානයේ ජනාධිපතිතුමාව මැදිහත් වෙලා මේ පක්ෂවලට මීට විරුද්ධත්වයක් දක්වන මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට කතා කරලා ඉදිරියේදී යම් අපේ රටේ ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිද්ධ වෙනවා, අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවා, ඒ ව්‍යවස්ථාව ගේන වෙලාවේ මේ පිළිබඳව තීන්දුව ගන්නම් කියන පදරම මත තමයි විසුවිද සංශෝධනය වෙලක් තියෙන්නේ. ඉතින් ඔබ කිව්වා වගේ වගකීම සහ වගවීම සම්බන්ධයෙන් ප්‍රශ්නය ආයෙමත් ඒක මේ සාපේක්ෂ කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි දැන් අවුරුදු 4ක් විතරක් අපේ රටේ කතා කරපු ප්‍රශ්නයක් ඔය ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නේ. එය නීතිමය රාමුවට ඇවිල්ලා තිබුණේ මේ යහපාලන ආණ්ඩුව කාලේ විතරයි. හැබැයි දැන් නීතියෙන්ම පිටිවහලක් ලැබිලා තියෙනවා, නීතියෙන්ම ඉඩක් ලැබිලා තියෙනවා ද්විත්ව පුරවැසියන්ට එහෙම පාර්ලිමේන්තුවට එන්න සහ වගකීම් දරන්න. ඒක ගැටලුවක් නෑ දැන් ව්‍යවස්ථාවට අනුව. ඒ හින්දා අපි සාපේක්ෂව සංසන්දනය කරද්දී තියෙන ප්‍රශ්නයක් මිසක් නීතිමය බාධාවක් ඊට නෑ. ඔබ කිව්වක්ගේ බැසිල් රාජපක්ෂ මැතිතුමාට ද්විත්ව පුරවැසිභාවයක් තියෙන බව අපි දැනගෙන හිටියා. එතුමා ඒ පුරවැසිභාවය අත් නොහැරපු බවත් අපි දැනගෙන හිටියා. නමුත් ව්‍යවස්ථාවෙන් ඉඩ සකස් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. එහෙම හැකියාවක් තියෙන නිසා ඔහුට පාර්ලිමේන්තුවේ මේ කිසිම බාධාවක් නෑ. ඒ අනුව පාර්ලිමේන්තුව ආවා. එවිතරක් නෙමෙයි රටේ මුදල් ඇමතිවරයා විදිහටත් ඔහු දිවුරුම් දුන්නා. ඒක තමයි ඔය මතුවලා තියෙන ප්‍රශ්නේ. අර්ජුන් මහේන්ද්‍ර මහ බැංකු අධිපතිවරයාට පහුගිය කාලෙදි ගැටලුව පැන නැගුණේ ඔහුට ව්‍යවස්ථාවෙන් බාධාවක් තිබුණු නිසා. හැබැයි දැන් මේම ව්‍යවස්ථාවෙන් බාධාවක් ඇති වෙන්නේ නැහැ විසිවෙනි සංශෝධනය හරහා.
අප ඊළඟ අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වර්තමානයේ මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය අතර පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් දයසිරි ජයසේකර අමාත්‍යවරයා තමයි මෙහි ප්‍රධානතම කැපිපෙනෙන චරිතය බවට පත් වෙලා තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු මොනවද මනෝජ්?
ඔව්, දැන් දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යම් විදිහට නොසලකිලිකම් සිද්ධ වෙනවා කියලා සාකච්ඡා කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන ඇමතිවරු පවා ප්‍රසිද්ධියේ මේ පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. එහිදී ඔහු කිව්වේ විශේෂයෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයින්ගෙන් යම් චෝදනාවක් තියෙනවා. හිටපු පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා, මොවුන් නිතරම චෝදනා කරනවා. ගමට ඇවිල්ලා වැඩ කරද්දී සංවර්ධන කටයුතු වලට දායක වෙද්දී ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒතරම් සැලකීමකට ලක් කරන්නේ නැහැ කියන කාරණය. ඔබට මතකයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ පාර්ලිමේන්තු ආගමනයත් එක්ක ඒ පැමිණීම පිළිබඳව දයසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයාත් යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරා. මේ ඔය මැටි ඇමති වගේ තමන්ට ලබා දුන්නු බතික් ඇමති වගේ විහිළු ඇමතිකම් නිර්මාණය කරේ බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ පීබී ජයසුන්දර මැතිතුමා එකතු වෙලා කියලා. ඉතින් මේකත් එක්ක ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම් දිගින් දිගටම මැසිවිලි දාගන්න ඒ සම්බන්ධයෙන් වාක් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. කොහොමුණත් පාර්ලිමේන්තුවේ පහුගිය දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් රැස්වීම තිබුණා. ඒට සහභාගී වුණු චාමර සම්පත් මන්ත්‍රීවරයා දයසිරි ජයසේකර මැතිතුමාට අම්මාකාරයකින් දෝෂාරෝපණයක් වගේ ඉදිරිපත් කළා. ඔව් කිව්වා මේ ඔබ කරන කියන දේවල් නිසා අපිට ප්‍රශ්න ඇති වෙනවා, ඔය දේවල් එළියේ කියන්න කරන්න යන්න එපා කියන ඉල්ලීම දයසිරි ජයසේකර මැතිතුමාගෙන් කරා. ඒක තමයි ප්‍රසිද්ධිය කරන විවේචනය. දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන සාමාජිකයිනුත් මේ අවස්ථාවේදී මේක අනුමත කරලා තියෙනවා. කොමුණත් දයසිරි ජයසේකර මැතිතුමා හිදී අදහස් දක්වලා ඔහු කියලා තියෙනවා මෙච්චර කාලයක් තමයි මේවා විඳ දරාගෙන හිටියා. පළාත් පාලන ආයතන නියෝජනය කරන අය කතා කරලා මට චෝදනා කරනවා මොනවද ඒකට අපි දෙන උත්තර කියන කාරණේ ඔහු විමසීමක් කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 14 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අය සුරසැප විඳිනවා, අපි ගැන බලන්නේ නැහැ කියලා ඒ අය කියනවා. එතකොට තවදුරටත් මේවා දරාගෙන ඉන්න අමාරුයි. ඕනනම් තමන්ගේ රාජ්‍ය ඇමතිකම දීලා තමන් ඉල්ල අස්වැල යන්න. එතකොට තමන්ට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩනගන වැඩේ කරන්න ඉන්න කෙනෙකුට රාජ්‍ය ඇමතිකම අරගෙන කරන්න කියන ඉල්ලීම දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා කරලා තියෙනවා. කොමුණා චාමර සම්පත් මන්ත්‍රි වැඩේ විමසලා තියෙනවා. ඔබතුමාගේ ඇමතිකම අරගෙන අපි කොහොමද ගමට යන්නේ, ගමයයි අපිට ගහයිනේ කියන අදහස චාමර සම්පත් මන්ත්‍රීවරයා ඉදිරිපත් කරලා තියෙනවා. කොමුණා දිගින් දිගට මේ විවේචන එල්ල වෙනවා. ඒ සම්බන්ධයෙන් යම් මතකැටුමක් ආණ්ඩුවේ මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අතර ඇති වෙලා තියෙනවා. ඉදිරියේදී ජනාධිපතිතුමා හමු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ මාසේ 21 වෙනිදා කියන දිනය වෙන් වෙලා තියෙනවා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. අපි බලමු මොකක්ද මේ හමුවේදී ගන්න තීරණය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කියන විදිහට තමන්ට එල්ල වෙලා තියෙන බාධාව කිමිහිලිකම් සැලකිල්ලක් නොදක්වීම කියන කාරණයට ජනාධිපතිතුමා ඍජු උත්තරයක් දෙයිද කියන අපිට බලන්න පුළුවන්. දැනට ඒ දිල තියෙන 21 වෙනිදා මේ කණ්ඩායම් දෙකේ හමුවෙන් පස්සේ
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල ගුවන්විදුලියේ සතියේ ශ්‍රී ලංකේ පුවත් විමසුමත් සමග. අපි කතා බහ කරමින් පසුවන්නේ ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගත් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමග. ඔව් මනෝජ්, අපි දැන් අවධානය යොමු කරමු ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වයේ නවතම තොරතුරු සම්බන්ධයෙන්. මේ වන විට වාර්තාවන ආසාදිත සංඛ්‍යාව සහ විශේෂයෙන්ම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මොන ආකාරයෙන්ද කියලා අපි කතා බහ කරමු.
ඔව් මතුර, ඊයේ දිනේත් ආසාදිතින් 1492 දෙනෙක් වාර්තා වුණා. එකත් එක්ක 274523ක් වදියට සමස් ආසාදිතින් ප්‍රමාණය වාර්තා වුණා. ඒ අතරින් 1598 දෙනෙක් සුවය ලැබුවා. ඒ අනුව 244437 දෙනෙක් සුවය ලැබලා තියෙනවා. කොවිඩ් මරණ 35ක් ඊයේ දිනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රල්වරයා තහවුරු කරලා තිබුණේ. අනු කොවිඩ් මරණ සංඛ්‍යාව 3500 සීමාව පසු කරලා 3502ක් හැටියට වාර්තා වුණා. එතකොට ඊයේ දිනේ සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ලංකාවට ආවා. තවත් මාත්‍රා මිලියන 2ක් මේ මාසේ ලැබෙන්න නියමිතව තියෙනවා. එතකොට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.4ක් මේ මාසේ 3 වෙනි සතිය වෙනකොට ලැබෙනවා කියලා වාර්තා වෙනවා. ඔබ දන්නවා මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීමේ ගැටලුවක් තිබුණා ලංකාවේ. එන්නත් ලබාගත්තු පළමු මාත්‍රාව ලබාගත්තු පිරිසක් ඉන්නවා දෙවෙනි මාත්‍රාව ලබාගන්න හැකියාවක් නැතුව ඔවුන්ට ෆයිසර් එන්නත ලබා දීමේ උත්සාහයක් තිබුණා. ඒ ආරම්භ කරන්න මත් කටයුතු කරලා තිබුණා ලංකාවට ලැබුණු මාත්‍රා 26,000ක විතර සීමිත එන්නත් ප්‍රමාණය. නමුත් දැන් මේ තීන්දුව වෙනස් කරලා ඇස්ට්‍රසෙනිකා එන්නත ලැබුණාට පස්සේ එයම පළමු එන්නත විදිහට ඇස්ට්‍රසෙනිකා එන්නත ලබාගත්තු අයට දෙවෙනි එන්නත විදිහට ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. කොමුණත් ලංකාවට මේ වෙනකොට එන්නත් මාත්‍රා මිලියන 6.57ක් හම්බ වෙලා තිනවා. 30ට වැඩි වයස අවුරුදු 30ට වැඩි කළුතර ගම්පහස කොළඹ දිස්ත්‍රික්කවල එහෙම නැත්නම් බස්නාහිර පළාතේ අයව මේ මාසේ අවසන් වන විට එන්නත් කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි රජය සඳහන් කරන්නේ. එතකොට මුළු රටේම අවුරුදු 30ට වැඩි පිරිස අගෝස්තු 30ක වෙනකොට අගෝස්තු මාසේ ඉවර වෙනකොට එන්නත් කරණය කරලා රට යම් ආකාරයකින් සීමා වලින් ඈත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තු ඇතිවම සංචාරක ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න අයට කොවිඩ් දෙන්නත් ලබා දෙන්න දැන් පටන් අරන් තියෙනවා. ඒකෙන් උත්සාහ කරනවා මේ අවුරුද්ද අන්තිමේ විතර සංචාරකින් එන්න බලාපොරොත්තු වෙන ගෙන්න ගන්න පුළුවන් රටවල් වලින් සංචාරකින් ගෙන්න ගන්න යම් උත්සාහයක් කරන්න. ඔබ දන්නවා අවුරුදු දෙකකට විතර කාලයක් අපේ රටේ සංචාර කර්මාන්තය බිඳ වැටලා තියෙනවා. මිලියන 2ක විතර ඒ කියන්නේ වක්‍රවත් බැලුවොත් මිලියන 2ක 3ක විතර පිරිසක් දැන් රැකියා නැතුව සංචාරකයන් නොපැමිණීම නිසා සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටීම නිසා අර්බුදයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒ කටයුත්තත් ආරම්භ කරලා තියෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න ඍජුව ඒ සඳහා සම්බන්ධ පිරිසට එන්නත් ලබා දෙන්න දැන් කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒත් එක්කම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය පැවැත්වෙනවා. ඩේට සම්බන්ධයෙන් ප්‍රශ්න, සිග්නල් සම්බන්ධයෙන් ප්‍රශ්න නිසා මේ අධ්‍යාපනය විධිමත්ව දරුවන්ට නිසියාකාරයෙන් ලැබෙනවද කියන සංවාදයක් මතුවෙලා තියෙනවා. යන උත්සාහ කරනවා හැකි ඉක්මනින් පාසල් ආරම්භ කරන්න. අධ්‍යාපන අමාත්‍යාංශයත් කිව්වේ ගුරුවරුන් ඇතුළු ඒ ආශ්‍රිත සේවා සපයන කණ්ඩායම් වලට එන්නට දුන්නොත් ඉක්මනට පාසල් ආරම්භ කරන්න හැකියාව ලැබේවි කියලා. නුදුරේදී ළමයි 100කට අඩුවෙන් ඉන්න 100 සීමාවේ පාසල් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙනුවෙන් දැන් ගුරුවරුන්ට එන්නත් ලබා දීමේ වැඩසටහන ආරම්භ වෙලා තියෙනවා. ඒත් එක්කම මේ ලංකාවට පැමිණෙන විදේශිකයින් සම්බන්ධයෙන් උත් යහපත් පණිවිඩයක් තියෙනවා සඳහන් කරන්න. කොවිඩ් මර්ධනයට මේ ලබලා දෙන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකකට පස්සේ විදේශීය රටවල් වල ඉඳලා ලංකාවට එන ඕනම කෙනෙක් නියමිත සෞඛ්‍ය කොන්දේසි සපුරලා තියෙනවා නම් ඔවුන් නිරෝධායන ක්‍රියාවලීන් නිදහස් කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව මේ එන්නත් දෙකම අරගෙන එන අය තමන්ගේ ගුවන් යානයට ගොඩ වෙන්න පැය 72කට පෙර සහ ලංකාවට ආවයින් පස්සේ සිද්ධ කරන PCR පරීක්ෂණයෙන් ඔවුන් හෝ ඇය කොවිඩ් ආසාදිතෙක් නෙවෙයි කියලා තහවුරු වෙනවා නම් ඔවුන් සම්පූර්ණයෙන් නිරෝධායන ක්‍රියාවලිය නිදහස් කරන්න තීරණය කරලා තියෙනවා. හැබැයි ඊට දවස් 7කට පස්සේ ආයෙත් PCR පරීක්ෂණයක් සිද්ධ කරලා ඒ වාර්තාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍යලද හරිවරයට ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම වුණොත් ඔවුන්ට මේ කටයුත්ත ටිකක් පහසු වෙයි. නැත්නම් ඇතැම් අයට යම් මුදලක් ගෙවලා හෝටලයක නිරෝධායනය වෙන්න තිබුණා. නැත්නම් රජයේ මැදිහත් ඇතුළේ නිරෝධායනය කරන අවස්ථා ඊට පෙර තිබුණා. හැබැයි එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකකට පස්සේ ලංකාවට එනෝ නම් නිරෝධායනයෙන් නිදහස් කරන්න කටයුතු සකස් කරලා තියෙනවා මේ වෙනකොට.
හොඳයි මනෝජය, අතරතුරේදී කොරෝනා තත්ත්වය මිදීමට නව මාර්ගෝපදේශමාලාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේක යාවත්කාලීන කරලා තියෙනවා. අපි ඒ ගැනත් සඳහන් කරමු.
දැනට පවත්වලා තියෙන සංචරණ සීමා ලිහිල් කරලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණ රාල්වරයා අලුත් චක්‍රලේඛයක් නිකුත් කරා පහුගිය සෙනසුරාදා. ඒ අනුව විහාරස්ථාන වහලා තිබුණේ පැමිණීම සඳහා ඉඩ තිබුණේ කොමුණක් මේ පූජනීය ස්ථාන විවෘත කරන්න අවසර හම්බ වෙලා තියෙනවා. මංගල උත්සව පැවැත්වීම පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. ශාලාවේ ධාරිතාවෙන් 125ක් හරි 150ක උපරිම සංඛ්‍යාවකට යටත්ව දැන් මංගල උත්සව පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම කොරෝනා ආසාදනයේ නොවුණු මෘතදේහ සඳහා අමංගල කටයුතු වලට 50 දෙනෙකුට සහභාගී වෙන්න ඉඩ දීලා තියෙනවා. කොමුණක් දෙහිම උදාහරණලා පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිද්ධ කරන්න ඕන කියලා මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙනවා. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට විවෘත වෙනවා. ඒත් එක්කම සතිපොල වගේ දේවල් විවෘත කරන්න ඉඩ දීලා තියෙනවා. මේ සියල්ල සිද්ධ කරන්නේ පළාත් පාලන ආයතන බලාත්මක කරලා තියෙන කොවිඩ් පැතිරීම වැළැක්වීමේ සීමාවන් යටතේ. එතකොට සුපිරි වෙනද සැල් විවෘත කරන්න පුළුවන්. ඒවයි ධාරිතාවෙන් පාරිභෝගික ධාරිතාවෙන් 125ක පමණ පිරිසකට තමයි සහභාගී වෙන්න පුළුවන්. සාප්පු සංකීර්ණ විවෘත කරන්න, ඒත් එක්කම තනි සාප්පු විවෘත කරන්න ඉඩ ලබලා දීලා තියෙනවා. පොදු ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් අලුත් නිර්දේශවල සඳහන් කරලා තියෙනවා. බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන්න වෙන්නේ ආසන ධාරිතාවෙන් 30ක සීමාවකට, අනෙක් පළාත්වලට 50ක සීමාවකට. පුද්ගලික කුලී රථ ටැක්සි රථවල ගමන් කරන්න පුළුවන් ආසන ධාරිතාවයට විතරයි සැලොන් රූපලාමරණාගාර පවත්වාගෙන යන්න පුළුවන්. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තවදුරටත් අවම සේවක සංඛ්‍යාවකින් පවත්වාගෙන යන්න කියලා සඳහන් කරලා තියෙනවා. විභාග පවත්වන්න අවසර තියෙනවා. වැඩමුළු සම්මන්ත්‍රණ මේවා 50 දෙනෙකුගේ සීමාව යටතේ සිද්ධ කරන්න පුළුවන්. දිවාසොර කුම්මැත්තස්ථානවලට අවසර හිමි වෙනවා. ඒත් එක්කම ක්‍රීඩා ඉසව් මේවා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන මාර්ගෝපදේශවලට අනුව අනිව පුහුණු වීම සඳහා අවසර තියෙනවා. හැබැයි සාමූහික ක්‍රියාකාරකම් වලට තවදුරටත් අවසර ලැබෙන්නේ නැහැ. ගෘහස්ථ ක්‍රීඩාගාර, ව්‍යායාම මධ්‍යස්ථාන ඒවා විවෘත කරන්න පුළුවන්. ඇවිදින මන්තිරුව වල තනිව ඇවිදින්න ඉඩ ලබා දීලා තියෙනවා. කොමුණත් අන්තර් පළාත් සංචරණ සීමා දින 14ක් තවදුරටත් දීර්ඝ කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව අලුත් මාර්ගෝපදේශය යටතේ ආර්ථිකමය කටයුතු සඳහා යම් සහනයක් ලැබිලා තියෙන බව තමයි සඳහන් කරන්න වෙන්නේ මේ පවතින තත්ත්වෙනුත් සැලකිල්ලට අරගෙන.
අපි අවසාන වශයෙන් කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන්. මේ පිළිබඳව විශේෂයෙන්ම විවිධාකාරයේ උද්ඝෝෂණ විරෝධතා ශ්‍රී ලංකා පුරාම පසුගිය සතියේදී අපිට දකින්නට ලැබුණා. මේ උද්ඝෝෂණ ආණ්ඩුව විසින් මර්ධනය කරපු ආකාරයත් අපිට දකින්නට ලැබුණා. මනෝජ්, දැන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත කියන්නේ මොකක්ද සහ මේ පනත ගැන සාමාන්‍ය ජනතාව සංවේදී විය යුතුද? මෙන්න මේ ප්‍රශ්නවලට අපි උත්තර දෙමු.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කරලා මේ වන විට දශක 4ක විතර කාලයක් ගත වෙලා තියෙනවා. ආරම්භයේදීම මේ ආරක්ෂක අභ්‍යාස ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වුණා. පස්සේ උපාධි පිරිනම ආයතනයක් දක්වා උසස් කරා. ඊටත් පස්සේ විශ්වවිද්‍යාලයක තත්ත්වය දක්වා උසස් වුණා. ඉතින් සිවිල් ශිෂ්‍යයින්ට ඇතුල් වෙන්නත් අවසර හම්බ වුණා. කොහොමනම් මේ දවස්වල කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අධ්‍යාපනික සහ දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙන මාතෘකාවක් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු 2021 ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත නිසා. මේ පනත් කෙටුම්පතේ තියෙන විධිවිධාන කීපයක් මේ දවස්වල දැඩි සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. මේ පිළිබඳව මෙහි උපකුලපතිවරයාත් උත්තර ලබා දීලා තියෙනවා. එහිදී සඳහන් වෙනවා මේ ආයතනය විශ්වවිද්‍යාලයක් විදිහට ආරම්භ කරාට දැන් මේ වෙන විට ඒ සඳහා අනෙකුත් සිසුන්ට සහභාගී වෙන්න බඳව ගන්න අවස්ථාව තියෙනවා කියන කාරණය. දැන් මේ විපක්ෂයත් විශේෂයෙන් චෝදනා කරන්නේ අධ්‍යාපනයත් අපේ රටේ මිලිටරීකරණය වෙන්න යන්නේ කියන චෝදනාව මේ හරහා එල්ල කරනවා. ඒකට හේතුව තමයි යම් විනයක් ඇතුලේ එහෙම නැත්නම් ආරක්ෂකංශවල විධිවිධාන වලට යටත් වෙලා තමයි මේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක කරන ආයතනවල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. විශ්වවිද්‍යාලයක් එවැනි ආයතනයක් වුණොත් අන්නට කීකරු යටහත් පහත්ව ඉගෙන ගන්න පිරිසක් නම් මේ වහරහා බිහි වෙන්නේ ඔවුන්ට එතකොට නිදහසේ තීරණ ගැනීමේ හැකියාවක උසස් අධ්‍යාපනය ලැබලා එළියට එන අය නිදහස් චින්තකයන් වීමට තියෙන ඉඩ ඇහිරෙනවා. ඒ හින්දා මේක මේ ක්‍රමය ඇතුළට ඇතුළත් කරන්න එපා කියන ඉල්ලීම කරලා තියෙනවා. ඒත් එක්කම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට මේ පත් කරන්න කියන ඉල්ලීම කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් බැලුවට පස්සේ යම් ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් ඉදිරියට අරගෙන විශේෂයෙන් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් හඳුනගෙන නැත්නම් කණ්ඩායම් වෙන්න පුළුවන්, විපක්ෂය වෙන්න පුළුවන්, දැඩි දෝෂාරෝපණයක් එල්ල කරනවා සහ ආණ්ඩුව මේ වෙනුවෙන් පේ ඉන්නවා. ඔවුන් යම් ක්‍රියාකාරී සැලැස්මක් ඇතුලේ මේ කොතලාවල විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි දැන් ඔබ කිව්වාගේ මීට එරෙහිව විරෝධතා දක්වන පිරිස අත්අඩංගුවට ගැනීම පෞගේ දිනවල සිද්ධ වුණා. ඒත් එක්කම ඇතැම් පිරිසක් මුදාහැරියා, තව පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරා. මේ නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳව නීතිඥ සංගමයක් ඊයේ ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. නිරෝධායනයේ දඬුවමක් විය යුතු නෑ කියලා යම් ආකාරයකට මේ විරුද්ධ වීමේ නිදහසට අහිතකර විදියට බලපාන විදිහට සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිතා කරන්න ඉඩ දෙන්න එපා කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් තමයි නීතිඥ සංගමය මේ බව සඳහන් කරන්නේ. නිරෝධායනයේ අදාළ වෙන්නේ රෝගයේ වැළඳිලා ඉන්න හරි වැළඳුණු බවට සැක කරන අයකුට විතරයි. නමුත් මේ අය අපමත නිදහස් කරාට පස්සේ එවැනි පුද්ගලයන් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීම නීති විරෝධී කටයුත්තක් කියලා නීතිඥ සංගමය සඳහන් කරනවා. විරෝධතා වෙනුවෙන් අවසර ලබා දෙන්නේ නැහැ කියලා පොලිසිය නිකුත් කරලා තියෙන නිවේදනයේ විශාල වශයෙන් ඒකරාශී වන විරෝධතා බලක්වන්න කටයුතු කරන්න ඕන කියලා උපදෙස් ලබා දීලා තියෙන තමයි. නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වන රැස්වීම විරෝධතා තහනම් කරලා නැහැ කියලා ඔවුන් විශේෂයෙන් සඳහනක් කරලා තියෙනවා. දැන් මේ ගුරු සංගම් කීපයක නියෝජිතයින් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරලා තියෙනවා. දැන් අද ඉඳලා ඇතැම් ගුරු සංගම් සඳහන් කරලා තියෙනවා ඔවුන් ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රමයෙන් ඉවත් වෙනවා. තමන්ගේ සමාජිකයන් පිරිසක් අසාධාරණ විදිහට නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට විරෝධය පළ කිරීමක් හැටියට කියලා සඳහන් වෙලා තියෙනවා. තවදුරටත් මේ විරෝධතා පැවැත්වෙනවා. නමුත් රජය මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරගෙන යනවා. මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණා. නමුත් මේ පසුගිය සතියේ සම්මත කර ගැනීමකින් තොරව තවදුරටත් ඉඩ ලබා දීලා තියෙනවා. මේ එල්ලවන අදහස් සමග බලමු ඉදිරියේදී පාර්ලිමේන්තුවේ මේක කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පනතක් විදිහට සම්මත වෙලා රාජ්‍ය බලාපොරොත්තු වෙන ආකාරයෙන් මෙහෙම කටයුතු සිදු කරන්න ලැබෙයිද කියලා අපිට ඉදිරියේදී බලන්න පුළුවන්.
හොඳයි, අය ප්‍රොත්‍යත් සමගින් අපි අද දවසේ SBS සිංහල ගුවන්විදුලියේ ශ්‍රී ලංකාවේ පුවත්තිම සුම නිවාවට පත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතිය සඳහා නැවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
බොහොම ස්තුතියි මදුර. සුබ දවසක්. ආයුබෝවන්.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.